இருக்கிறாங்க சொல்லிருக்கிறீங்க. நினைச்சா அப்படி அனுபவம் பாருங்க. அப்படி அப்படியே ஏதாவது ஞான இருக்கிறதுன்னு
මේ හැම දිනාම දින කීපයක් මුළුල්ලේම සීල ගුණ සමාධි වඩමින් ලෞතුරු ධ්වයෙන් සැනසීම සඳහා විහෙත වෙන මහන්සි වෙන මේ වෙලාවේදී තම තමන් සොයාගෙන යන ලෞතුරා සැපයට ළඟා වෙන්නට අදාළ වෙන හේතු වෙන කරුණු කීපයක් සාකච්ඡා කරන්නට අපි මාතෘකාවටෙන් කරණීය මෙත්ත සූත්‍රයෙහි අවසාන පාඨය යොදාගත්තේ. මාතෘකා පාඨය ඉතා කෙටි වුවත් අපි නිතර නිතර කියා හුරු පුරුදු වුවත් මේ තුළින් මතු කරන ගැඹුරු දහම පිළිබඳව අද දවසේ අපේ අවධානය යොමු වුණා නම් ඒ තාම ස්වල්පයක් බවයි අපේ වැටහීම අපේ අවබෝධය. සිංහතුනි අපි හැම කෙනෙක්ම මේ සංසාර දුක දැකලා සතර දුකින් මිදෙන්න ඕන කියන කැමැත්ත යම් පමණකට හෝ ඇති කරගත්ත නිසායි මේ විවේක ස්ථාන සොයාගෙන ඇවිල්ලා ජීවිතේ දෙහ නිවුරු කිරීම වලට කාලය නිගංගු කරන්නේ. අපි හැමදාම හැම මොහොතකම බලාපොරොත්තු අපේක්ෂාව මෙවන් ක්‍රියාදාමයන් තුළින් සංසාර දුක්ගිනි කෙලෙස් ගිනි ආශ්‍රව ධර්ම හිඳ බිඳ දමාගෙන වහ වහ මේ ජීවිතේම මේ ගෞතම ශාසනයේම සාංසාරික විමුක්තිය පිළිබඳවයි අපේක්ෂාව බලාපොරොත්තුව. සාංසාරික විමුක්තිය නිර්වාණ සුවය යම් කෙනෙකු අපේක්ෂා කරනවා නම් ඒ අපේක්ෂාව, ඒ අරමුණ, ඒ බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීම සඳහා අපි යමක් කළ යුතුයි. ඒ කළ යුතු කරණීය ධර්මය පිළිබඳව අද දවසේ අපිට විවිධ වූ ඉගැන්වීම්, විවිධ වූ මතවාදයන් තුලයි ඒ හුරු කිරීම් ආධ්‍යාත්මික අභ්‍යාසයන් පුහුණු කරන්නට, පුරුදු කරන්නට වෙලා තියෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ඒකායන මගක්, එකම මගක් වූ අද දවසේ නිවන් පිණිස මාර්ග බොහෝ කියවෙනවා. එකිනෙකට පරස්පර වූ, එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ ඉගැන්වීම් අපි අපේ රට තුළින්ද අත්දකින්නට ලැබෙනවා. නිවන අපේක්ෂා කරන හැම කෙනෙකු විසින්ම නිර්වාණය පිළිබඳව සැබෑ අත්දැකීමක් ලබන්නට නම් ඒ සඳහා අපි කළ යුතු, පුරුදු කළ යුතු ධර්මතාවයන් පිළිබඳව පළමු කොට කිසියම් වූ නිවැරදි අවබෝධයකට පැමිණ ඒ ප්‍රත්‍යක්ෂ භාවය තුලයි අපේ ගමන් මඟ සකස් කරගන්නට වෙන්නේ. නිවන කියලා කියන්නේ අරමුණක් නැතුව යාහිති ගමනක් නෙවෙයි. නිවන් මඟ නිවැරදි වුවහොත්, නිවන ලබන මඟ නිවැරදි වුවහොත් ඒ මාර්ගය තුළින් අපි බලාපොරොත්තු වෙන තැනට යාහිති වේවි. එහෙත් අපි සොයන මග, යා යුතු මග අපිට හරියට හෙළිපෙහෙළි නොවුවහොත් අපේ බලාපොරොත්තුව ඉෂ්ට නොවෙන්නට ඉඩ තියෙනවා. එබැවින් පින්වතුනි, අපි බලාපොරොත්තු වෙන සතර විමුක්තිය, නිවන අද අදම අත්දකින්නට නම් අද අදම පසක් කරගන්න නම් අපි නිවැරදි වූ ඍජු ගමන් මගක් සොයා සපයා ගන්නට වෙනවා. කුමක්ද ඒ සඳහා අපට යොදා ගන්නට ඇති නිවැරදි වූ ඍජු වූ මන්ත්‍රික ගමන් මග? පින්වතුනි, කරණීය මෙත්ත සූත්‍රය තුළ ඉතාමත්ම පැහැදිලිව නිරවුල්ව මේ පිළිබඳව කරන ලද පිළිගැන්වීමක් අපි මාතෘකා පාඨයේ වශයෙන් සබන්නට යෙදුණි. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදං නහි ජාතු ගර්භසේයං පුනරේති. නැවත ගර්භවාසයකට නොපැමිණෙන්නේ කොහොමද? නැවත ගර්භවාසයක උත්පත්ති පිණිස නොපැමිණෙන්නේ කවුද කියන පිළිවෙත පිළිවෙල මේ ඉදිරි පාඨයන්ගෙන් අපට බුදුරජාණන් වහන්සේ උගන්වා වදාරනවා. ඒ සඳහා දිට්ඨිංච අනුපගම්ම දෘෂ්ටියට නොපෙමිනි, දෘෂ්ටියට නොපෙමිනි සිල්වතා දස්සනේන සම්පන්නෝ දර්ශනයකින් යුක්තව කාමේසු විනේය ගේදං කාමයේහි කෑදරකම නැති කිරීමෙන් ගර්භවාසයට නොපෙමිණෙන බවයි මේ දේශනා පාඨය තුළ කියවෙන්නේ. මෙතනදී අපිට මන්ත්‍ර දෙකක් විවර වෙනවා. කාමය යටපත් කරන අන්‍ය ශාසනවලත් ඉගැන්වීම් තියෙනවා. අපි දන්නවා ආලාර කාලාරාම උද්දකාරාම පුත්ත වැනි අය බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන අවදීෙහි ධ්‍යාන සමාපatti සහිතව සිටි බව අපි දන්නවා. මේ අය කාමය, දේශය යටපත් කරමින් ධ්‍යාන කුසල් ඉස්මතු කරගත්ත උත්තමයෝ. ඒ අයද කිසියම් වූ දැක්මකින් දර්ශනයකින් යුක්තවයි ඒ පිළිවෙතට යොමු වුණේ. එවගේම ඒ අයද සිල්වත් වෙලා හිටියා. එවගේම කිසියම් වූ දෘෂ්ටියකින්ද නිදි වැඩ සිටි බව පැහැදිලි. එහෙත් කාමය යටපත් කළත් ඔවුන්ට කියන්න ඉඩක් ලැබුණේ නැහැ. නහි ජාතු ගබ්බ සෙයං පුනරේ, නැවත ගර්භවාසයකට එන්නේ නැහැ, උත්පත්ති පිණිස මෙහාට එන්නේ නැහැ කියන ප්‍රකාශනය කරන්නට තරම් හැකියාවක් ශක්තියක් එයාට තිබුණේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ කරණීය මෙත්ත සූත්‍රයේන මේ ගැන්වීම් තුළ මේ ක්‍රම දෙකම අන්තර්ගත වෙලා තියෙනවා. එනිසා මේ සූත්‍රය සැබෑ ලෙස විවරණය කරනකොට අපට ඒ ගමන් මාර්ග දෙකම කතානුකර බැරුව යනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා, දෘෂ්ටියට නොපැමිණි සිල්වතා, දෘෂ්ටියට නොපැමිණි සිල්වතා කියලා කියනකොට කුමන දෘෂ්ටියකට නොපැමිණි කෙනාද මේ ගැනද මේ කතා කරන්නේ? සිංහතුනි, අපිට මතක් කරන්නට පුළුවන් දෙදෙනෙකු ඉන්නවා සිල්වතුන්. දෘෂ්ටියට නොපැමිණි සිල්වතුන් දෙදෙනෙකු පිළිබඳව කතා කරන්නට පුළුවන්. දෘෂ්ටියට නොපැමිණි එක් සිල්වතෙකුට කාමයෙහි කෑදරකම යටපත් කරන්න පුළුවන්. හැබැයි නැවත උත්පත්ති පිණිසෙන්නේ නැහැ කියන ප්‍රකාශනය කරන්න බෑ. දෘෂ්ටියෙන් මිදුණු තවත් සිල්වතෙකුට පුළුවන්කම තියෙනවා කාමයෙහි කෑදරකම දුරු කරමින් නැවත ගර්භවාසයකට එන්නේ නැහැ කියන ප්‍රකාශනය කරන්න. දැන් අපි මෙන්න මේ දෙක මේ දෙදෙනා පිළිබඳව විවරණය කරගන්න වෙනවා අද දවසේ. ඇයි එහෙම කළ යුත්තේ? මෙන්න මේ දෙදෙනාගෙන් අර කාමයේ කෑදරකම යටපත් කරන්න පුළුවන් තැනට විතරක් ඉදිරියට යන්න පුළුවන් ගමන් මඟ තමයි බොහෝ වෙලාවට අද දවසේ නිවන් මඟ, ලෝකෝත්තර මඟ හැටියට හුඟක් තැන්වල අපට අහන්න අනුගමනය කරන්න ලැබෙන්නේ. එනිසා මෙන්න මේ තත්වය, ලෝකේ පවතින තත්වයේ තේරුම් අරගෙන අපි එතනින් එහාට යන වැඩපිළිවෙලකට අපේ අවධානය යොමු කරන්න ඕන කියන මතක් කිරීමයි මේ වෙලාවේදී අපි ප්‍රයත්න වෙනුවෙන් මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා දෘෂ්ටි කියලා කිව්වහම ඒ පිළිබඳව විවිධ අදහස් තියෙනවා. සත්‍ය වරදවාගත්ත බව දෘෂ්ටිය වෙනවා. හැබැයි මේ දෘෂ්ටි කියන වචනය සම්මා දිට්ඨි, මිත්‍යා දිට්ඨි කියලා යෙදෙන බව අපි මතක තියාගත යුතුයි. දිට්ඨිංච අනුපගම්ම කියනකොට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම දෙසට අපි අපේ අවධානය යොමු කරන්න ඕන. උන්වහන්සේ අපට පෙන්වා දෙන මාර්ග දෙකක් තියෙනවා. ලෞකික ගමන් මගක් හා ලෝකෝත්තර වූ ගමන් මගක් උන්වහන්සේ අපට දේශනා වදාරනවා. මෙන්න මේ ගමන් මඟ තුල අපි තෝරගන්න වෙනවා නහි ජාතු ගබ්බතේයන් ගර්භ වාසයකට නොපැමිණෙන තැනට යන්න පුළුවන් මොකක්ද දැක්ම කියලා. සිංහතුනි බුදුරජාණන් වහන්සේ අපට ලෝකෙ පැවතිච්ච දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් ඉගැන්වුවා. ඔයත්තන්ට මතක ඇති විස්තර නොකළට නත්ති දින්නම් නත්ති ඉච්ඡං ආදී දීනේ විපාක නැත, යාගේ යදීනේ විපාක නැත, මෙලවක් නැත, පරලවක් නැත, මව් නැත, පියා නැත, මේ ආදී වශයෙන් ඉගැන්වීමක් පිළිබඳව ලෝකෙ තිබුණා. මෙන්න මේ නියත මිත්‍යා දෘෂ්ටියට කවුරු හෝ වැටුණොත් ඒ නියත මිත්‍යා දෘෂ්ටියට වැටුණු කෙනාට ඒ කියන්නේ කෙටියෙන් පැහැදිලි කළොත් කර්මය හා ඵලය පිළිබඳව විශ්වාසයේ යම් කෙනෙකුට නැත්තේද ඔහුට කම්මස්ස කතා ඥානෙනේ ලෞකික සම්මාදිට්ඨියනේ. ඒ සම්මාදිට්ඨියෙන් තොර වූ කෙනෙකුට සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තා ජීවායාං සති සමාධි මේ ලෞකික ගමන් මඟ ආවරණය වෙනවා. එතකොට යම් කෙනෙකු මේ ලෝකය තුල සිල්වත් වෙන්න නම් අවම තරමින් මේ සම්මස්ස කතා ඥානය ලෞකික සම්මාදිට්ඨිය එහෙමත් නැත්නම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා දිට්ඨින්ච අනුපගම්ම එතනින් මිදිලා ඉන්න ඕන. එතනින් මිදුන කෙනා ඒ නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු කෙනා නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා කියන්නේ සම්මස්ස කතා සම්මා දිට්ඨියට පත් වෙනවා. සම්මස්ස කතා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාට කාය වාක් මනෝ සංවර භාවයේ පිණිස කික්මීම පිණිස උගන්වන ඉගැන්වීම ලෝකෙ තිබුණා. බුදු දහමේ විතරක් නෙමෙයි ඒ ඉගැන්වීම කළේ අන්‍ය ශාසනවලත් මේ ඉගැන්වීම කළා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කම්මස්ස කතා ඥානය මූලික කරගෙන ඇති ලෝකයේ තුල පැහැදිලි කරන යහපත් ගමන් මඟ මට පමණක් මගේ ශාසනයට පමණක් ආවේනික නොවන බව කර්මවාදී අන්‍ය ආගම් හා සැසඳෙන බව උන්වහන්සේ දේශනා කළා. එතකොට මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු සම්මා දිට්ඨියට පැමිණි කෙනා මෙලවක් ඇත, පරලවක් ඇත, කර්මයක් ඇත, විපාකයක් ඇත කියලා දීනේ යදීනේ යහපත් විපාක ඇත කියලා දැකගත්ත කෙනා සිතින් කයෙන් වචනයෙන් යහපත් ක්‍රියාවලට එළඹෙනවා. අන්න ඒ තුළ ඔහු කාය වාක් සංවර භාවයේ ගොඩනගාගෙන සම්මස්ස කතා සම්මා දිට්ඨිය දර්ශනයෙන් සම්පන්නව දර්ශනයකින් යුක්තව ලෝකේ අකුසලයට හේතු වුණු දුගතියට හේතු වුණු ලෝභ ද්වේෂ යතපත් කිරීම සඳහා ආගමික ඉගැන්වීම් අනුගමනය කරමින් මනෝ සංවර භාවය ඇති කරගෙන ධ්‍යාන සමාපatti දක්වා ඉදිරියට එන්න පුළුවන්කම තියෙනවා. ඒක බුදු දහමේ විතරක් නෙමෙයි Hindu දහමේත් මේ දක්වා එන්න පුළුවන් ගමන් මගක් පැහැදිලිව කියවෙනවා. ධ්‍යාන සමාපatti දක්වා බෞද්ධ වූ අපට විතරක් නෙමෙයි අබෞද්ධ වූ අයටත් ධ්‍යාන සමාපatti ලබන්න පුළුවන්. එතකොට ධ්‍යාන සමාපatti ලබන්න බෑ ලෝභ දේශ සහිතව. ඒ සඳහා ගමන් මගක් දර්ශනයක් නැතිව සීලයක් ගුණයක් නැතුව නියත මිත්‍යා දෘෂ්ටියක සිට එතනට එන්න පුළුවන් කමක් නැහැ. එතනට එන්නත් අර නියත මිත්‍යා දෘෂ්ටියෙන් නිබිලා කම්මස්ස කතා ඥානයේ සහිත දර්ශනයෙන් යුක්ත සිල්වත්ව ඒ වැඩපිළිවෙලක් තුලයි ඒ ගමන් මඟ අර්ථවත් කරගන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේක ලෝකෙ හැම තැනකම කියනවා කියවෙනවා. ධ්‍යාන පිළිබඳව වෙනදට වඩා අපේ රටේ හරියට කතා වෙනවා. අපි ළඟට එන්න අපි ළඟ ධ්‍යාන තියෙනවා අපි ළඟින් ධ්‍යාන ලබන්න පුළුවන් කියන ඉගෙනීම් ප්‍රකටව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරමින් ඒ සඳහා ගමන් මඟ ලෝකෙට කියන ස්ථාන කියන අය ගුරුවරු අද අපිට හම්බ වෙනවා. මේ අය ධ්‍යානය සමාධිය මූලික කරගෙන කරන ප්‍රසිද්ධ ප්‍රකාශනයක් තියෙනවා. මේ සමාධිය ලැබුවට පස්සේ තමයි විපස්සනාව විදර්ශනාවට මනස යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා යොදා ගන්න තෝරගන්න දේශනා පාඩක් තියෙනවා. සමාධින් භික්ෂුවේ භාවයේත සමාහිතෝ භික්ඛු යතහා භූතං පජානාති. මහණනි සමාධිය වඩන්න සමාධිය වැඩූ කල්හි යතහා භූත ඥානේ ලැබේ කියන ඉගැන්වීම ප්‍රකාශනයේ තමයි තේමා පාඨය කරගන්නේ. හැබැයි අපි දැනගන්න ඕන ආලාර කාලාම උද්දකාරාම පුත්ත භාර්ගව වැනි තාපසවරු බුද්ධ රාජ්‍ය ලැබෙන්නට ප්‍රථම ඔය කියන ධ්‍යාන සමාපත්ති වලට ගිහිල්ලා තිබුණා. එහෙත් ඒ ධ්‍යාන සමාපත්ති තුල යථා භූත ඥානය නම් එයත්න්ට ලැබුණේ නැහැ. එයත්න්ට ලබා ගන්න බැරි වුණා. එයත්ොත් ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යානය, තතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය රූපී ධ්‍යාන ලැබුවා. ඒ ඉක්මවා යමින් ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේසඤ්ඤානාසඤ්ඤායතන අරූපී ධ්‍යානද ලැබුවා. නමුත් සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛු යථා භූතං පජානාති කියපු තැනට ආවිනේ. සමාධිය වැඩුණාට ධ්‍යාන වැඩුණාට එතනට ආවේ නෑ. ඇයි ඒ ඇත්තන්ට එන්න බැරි වුනේ? ඇයි ඒ ඇත්තන්ට සමාධියේ වඩලා යථා භූත ඥානය පහළ කරගන්න බැරි වුනේ? සමාධිය වැඩුණාට පස්සේ මෙම ඉදී ලැබෙනවා නම් යථා භූත ඥානය ඇත්තන්ට ලැබෙන්න ඕනේ ඉස්සෙල්ලා ගෞතම සිද්ධාර්ථයන් වහන්සේට ඉස්සෙල්ලා ලැබෙන්න ඕනේ යථා භූත ඥානය ආලාර කාලා මුද්දකාරාම් පුත්‍රයනියයිද. නමුත් එහෙම ලැබුණු බව අපිට දැනගන්න දැකගන්නේ නැහැ. එහෙමනම් තිංවතුනි අද දවසේ අපි ලබන කාමය යටපත් කරමින් ලබන ධ්‍යානය පිළිබඳව මෙන්න මේ ඉගැන්වීමත් එක්ක සසඳා බලන්නට වටිනවා. දිට්ඨිංච අනුපදම්ම දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු සිල්වතා සම්මස්සකතා ඥානයෙන් යුක්තව ඥාන සමාපatti වැඩුවත් ඒ එතනින් නිමාවටපත් වෙනවා. අපි මේ කතා කළේ මේ කරණීය මෙත්ත සූත්‍රය තුල කියවෙන එක්තරා පැත්තක් විතරයි. දෘෂ්ටියට නොපැමිණෙන තවත් සිල්වතෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටියේ හැටියට දේශනා කරමින් ලෝකය තුල හරි දැක්මක් සම්මා දිට්ඨියක් පෙන්වුවා. ඒක තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. හැබැයි කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් කාමේශ විනීයගේ ධම්ම කාමයේ යටපත් කරන්න පුළුවන් වේවි. යටපත් කරගෙන ධ්‍යාන සමාපත්තිය වලට අපෙන්න පුළුවන්. නහි ජාතු ගබ්බ සේයං පුනරේති කියලා කියන්නේ බෑ. එතනට යන්න බෑ. නිවනට යන්න බෑ කම්මස්සකතා සම්මාදිට්ඨිය තුල. එනිසා බුදුරජාණන් වහන්සේ නියත මිත්‍යා දෘෂ්ටිය ප්‍රතික්ෂේප කරමින් පළමු කොට ලෝකය තුල හරි දැක්මක් ඉගෙනුවා. ලෝකයේ තුල හරි දැක්මක් ඉගෙනුවා, හරි දර්ශනයක් ඉගෙනුවා. ඒක තමයි මේ ලෞකික ගමන් මඟ. සම්මස්සකතා ඥානෙ මූලික කරගත්ත ගමන් මඟ ඒක. ලෝකයේ තුල යහපත් වෙන්න පුළුවන්, ලෝකයේ තුල ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන් ඒ ගමන් මඟ තුල. රූපී අරූපී භවයන් කරා ඉහළ තලයන් කරා යන්න පුළුවන් ඒ ලෝක ඉගැන්වීම තුල. හැබැයි බුදුරජාණන් වහන්සේ ඊළඟට කළ ඉගැන්වීමේදී දිව්‍ය ලෝකේ උපන්නත්, මනුෂ්‍ය ලෝකේ, භක්ම ලෝකේ උපන්නත්, කොතැනක උත්පත්තිය ලැබුවත් ඒ ලබන උත්පත්තිය, ඒ ලබන භවය 80.9 වෙලාවක්වත් වර්ණනා නොකරන බවයි ලෞතුරු මග ලෝකයට දේශනා කරමින් පැහැදිලි කළේ. එතකොට අපි මතක තියාගන්න ඕන බුදුහාමුදුරුවෝ ලෝකයේ තුල යහපත් දෙයක් පෙන්වුවා. ඊළඟට ලෝකයේ තුල පෙන්නපු යහපත් මාර්ගයේ ප්‍රතිඵලය තමයි උන්වහන්සේ මේ ලෝකය බෙදලා දැක්ුවා. සතර අපාය හරිම භයානක. ජීවිත ආපහු ලේසියෙන් ගැලවිලා ඉන්න බැරි නිරන්තර දුකින් පිරුණු තැන් හැටියටයි පිරිසන් ප්‍රේත අසුර නිරය හැඳින්වුවේ. සතර අපායෙන් මිදිලා සුගතියට එන්න උන්වහන්සේ ලෝකයේ තුල ඉගෙනීම් කළා. අපි ඒ ගැන කතා කරන්න වැඩි වෙලාවක් ගත කරන්නේ ඊට වඩා. ඊළඟට උන්වහන්සේගේ විචිත්‍ර දේශනාවේදී උන්වහන්සේ පැහැදිලි කරනවා නිබ්බානං වා උපනිදාය සබ්බා උප්පත්තියෝ දුග්ගති. නිවනට සාපේක්ෂව සියලු උප්පත්ති දුගති. දැන් ලෞකික දේශනාවේදී සතර අපායට සාපේක්ෂව මනුෂ්‍ය ලෝකය සුගතියක්, මනුෂ්‍ය ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකය සුගතියක්, දිව්‍ය ලෝකයට සාපේක්ෂව බ්‍රහ්ම ලෝකයේ සුගතියක්. හැබැයි ඒකේ අනිත් පැත්තට එනකොට බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකයේ දුගතියක් වෙනවා. එයි බ්‍රහ්ම ලෝකේ තියෙන සැප මෙතනනේ. දිව්‍ය ලෝකයට සාපේක්ෂව මනුෂ්‍ය ලෝකයේ දුගතියක්. මනුෂ්‍ය ලෝකයේ තියෙන සැප මනුෂ්‍ය ලෝකේ නෑ. දිව්‍ය ලෝකේ තියෙන සැප මනුෂ්‍ය ලෝකේ නෑ. මනුෂ්‍ය ලෝකයට සාපේක්ෂව සතර අපාය දුගතිය. එතකොට අපට පේනවා ලෝකයේ තුල සැප හා දුක කියන එක අපට ගොඩනැගිලා තියෙන යමකට සාපේක්ෂව. මේකට වඩා මේක හොඳයි. හොඳ නිසා නෙමෙයි, මේක වඩා මේ හොඳයි කියන නියාමය නිසා ලෝකයේ තුල සැපක් හොඳක් බුදුරජාණන් වහන්සේ කතා කළේ නෑ, වර්ණනා කළේ නෑ. එින් අදහස් කරන්නේ ප්‍රබුදුහාමුදුරුව සැප ගැන කතා කළේ නැහැ කියලා. පැවිදි සැප, ගිහි සැප, අත්ති සුඛ, භෝග සුඛ, ආනන්ද සුඛ, අනවජ්‍ය සුඛ, දේව සැප, ධර්ම සැප, මනුෂ්‍ය සැප කතා කළා. ඒක ගැන නෙමෙයි මේ කතා කළේ. එනිසා බුදුරජාණන් වහන්සේ නිබ්බානං වා උපනිදාය සබ්බා උප්පත්තියෝ දුග්ගති. නිවනට සාපේක්ෂව සියලු උප්පත්ති දුග්ගති කියලා දේශනා කළා. එයි බුදුහාමුදුරු එහෙම දේශනා කළේ. කොතැනක උපන්නත් ඉපදීම දුකයි. උපන්නොත් දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ශෝක පරිදේව දුක් දුම්නස් වලට නතු වෙන්නට සිද්ධ වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නිවන කියලා ඉගැන්වුවේ මොකක්ද? ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, ශෝක පරිදේව දුක් දුම්නස් නැති තැනක් උන්වහන්සේ නිවන හැටියට අපට හඳුන්වලා දුන්නා. ඒ නිසා අර කර්ම න්‍යාය තුල, කම්මස්සකතා ඥානය තුල අපි අකුසල පැත්ත, පාපය පැත්ත අතහැර දාලා කුසලයේ පැත්ත, පුණ්‍යමේ පැත්ත අතට ගන්නවා. එතකොට පිනටත් කුසලයටත් ඒවා කර්ම වන බැවින් කර්මයට විපාක තියෙනවා. ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක. ඒ තුළ අපට පැහැදිලි ජාති නැවත හට ගැනීම ඇති බව. එනිසා බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට දේශනාව මේ නොවේ. ලෞතර බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ අපට දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ යන්න මඟ කියලා දෙන්න නෙමෙයි. ඒ ටික කියලා දෙන ශාස්ත්‍රවරු තවත් ලෝකෙ පහළ වෙනවා වරින් වර. ඒක හිඳ නෑ ඉස්සර ලෝකෙ. ලෝකෙ කාටවත් පෙන්වන්න බැරි විශිෂ්ට දර්ශනයක් ලෝකෙට පහළ කරලා දෙන්නයි ලෞතර බුදු කෙනෙක් මේ ලෝකෙ පහළ වෙන්නේ. එනිසා අන්න උන්වහන්සේ දිට්ඨිංච අනුපගම්ම තවත් උන්වහන්සේ දක්වනවා දෘෂ්ටිය. අපි දන්නවා පින්වතුනි සග්ගාවරණ මග්ගාවරණ සුගතියත් මාර්ගයත් වහන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ වගේම සග්ගාවරණ මග්ගාවරණ මේ දෙකම ස්වර්ගයත් සුගතියත් මාර්ගයත් නිවනත් වහලා දාන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය තමයි අපි දැන් ඉස්සෙල්ලා කතා කළ නියත මිත්‍යා දෘෂ්ටිය. තවත් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා සග්ගාවරණ නොවන. සග්ගාවරණයක් වෙන්නේ නැහැ. මග්ධාවරණ මාර්ගයේ ආවරණය වෙලා එබඳු දැක්මක් තියෙන. දැන් මෙන්න මේ ලෞකික පුණ්‍යමේ මාර්ගය තුල දුගතිය පැත්ත වහලා සුගතියට මඟ නිරාවරණය කරලා තියෙනවා. හැබැයි දුගතිය විතරක් නෙවෙයි ආවරණය වෙලා තියෙන්නේ, ඒ දැක්ම තුළ මාර්ගයත් ආවරණය වෙලා මග්ගාවරණයි. දැන් අපිට ඕන දුගතියත් ආවරණය වෙන සුගතියත් ආවරණය වෙන මාර්ගය ආවරණය නොවන ගමන් මඟ. මේ ලෞතර ගමන් මඟ කියලා කියන්නේ මාර්ගයක් විවර වෙනවා. ඒ මාර්ගයේ යන කෙනාට සුගතිය හිරෙන්නේ නැහැ, දුගතිය ආවරණය වෙනවා. මේ බලාපොරොත්තු සියල්ලම එකවර ඉස්ස වෙන පිළිවෙතක් පිළිවෙලක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අපි අන්න එතනට යන්න බලමු කොහොමද ඒ ගමන් මඟ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මේ දේශනා පාඨයන් තුළ අදහස තිබඳුද කියලා. අන්න අපිට එතනදී අපි අකමැති වුණත් ඇත්ත තිත්ත වුවත් අපට ඒ තිත්ත දේ ගැන කතා කරන්න වෙනවා. දැන් අපි පරමාර්ථ කොටගෙන ඉන්නේ පින හා කුසලයේ පිළිබඳව. පින් එහාට යන පැත්තක් පිළිබඳව, ඉගැන්වීමක් පිළිබඳව කතා කරන්නටද බියක් දක්වනවා. එහෙත් අපට බුදුරජාණන් වහන්සේ මේ කළ ඉගැන්වීම අපි පුංචි උපමාවකින් දැක්වුවොත් මෙන්න මෙහෙමයි. පුංචි ලදරුවෙක් කැපෙන තියුණු ආයුධයක් අතට ගන්න, අනතුරක් කරගන්න ආයුධයක් අතට ගත්තොත් අපි මොකද්ද ඉස්සෙල්ලා කරන්නේ? ළමයාගෙන් මේක උදුර ගන්න ගියොත් ළමයා හඳන්න පටන් ගන්නවා. එනිසා අපි මොකද්ද උපක්‍රමයක් කරනවා? අර ඉස්සෙල්ලා මයානක අනතුරක් කරගන්න පුළුවන් දේ ඉවත් කරන්න අතට වෙන දෙයක් එල්ලම් බඩුවක් ඒ දරුවාගේ අතට දීලායි අපි අනතුරක් කරගන්න දේ ඉවත් කරන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ අපට කලේ නේද මේක? අපෙන් අපේ තිබුණි මහා අනතුරක් කරගන්න පුළුවන් තරමේ නියත වූ මිත්‍යා දෘෂ්ටියක අපි හිටියේ. එනිසා නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාට ලෝකෝත්තර සම්මා දිට්ඨියක් ගැන කතා කරන්න බෑ. එනිසා මහා අනතුරක් කරගන්න දෙයින් මුදව ගන්න වැඩි අනතුරක් නැති දෙයක් අපට දුන්නා. කම්මස්ස කතා සම්මා දිට්ඨිය. ඒක තියෙන ගමන් මග අනුගමනය කළාම සතර අපායට යන්නේ නෑ. දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ලෝකවලට යන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ දන්නවා මනුෂ්‍ය ලෝකේ උපන්නත් දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ උපන්නත් ජාති ජරා මරණ දුකෙන් එතන මිදිලා නෑ කියලා. ඊළඟට උන්වහන්සේ එතනින් නතර නොවි සිංහාට යන ගමන් මගක් දේශනා කළා. පුඤ්ඤ පාප පහිනස්ස පින්පව් දෙකම නැති කරන මන්තෙතක් වැඩපිළිවෙලක් උන්වහන්සේ දේශනා කළා. මෙන්න මේක තමයි අද දවසේ අපි විවරණය කරගත යුතු වැඩි වැඩියෙන් කතා බහට ලක් කළ යුතු පිළිවෙත ගමන් මඟ. කුමක් විය හැකිද බුදුරජාණන් වහන්සේගේ මේ ගැන්වීම? දිට්ඨින්ච අනුපගම්ම සීලවා දසනීල සම්පන්න. මොකක්ද එතනදී කතා කරන දර්ශනය? මොකද්ද එතනදී කතා වෙන දෘෂ්ටියට නොපෙමිණීම? පින්වතුනි, සක්කාය දෘෂ්ටියට නොපැමිණි. සක්කාය දෘෂ්ටියට නොපැමිණි සිල්වතා. දිට්ඨින්ච අනුපගම්ම සිල්වා. දෘෂ්ටියට නොඇතුණු සීලයේ සිල්වතා. දර්ශනයකින් යුක්තයි. මෙන්න මේ දර්ශනයෙන් යුක්ත කෙනා තමයි කාමයෙහි කෑදරකම නැති කරලා නැවත ගර්භවාසයකට නොපැමිණෙන තැනකට එන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මොකද්ද සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ? අපි ඉස්සෙල්ලා කතා කළා නේද දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. දැන් මේකෙන් මිදුණාට මදි. ඒකෙන් මිදිලා සුගතියට එන්න පුළුවන්. සුගතිය ඉක්මවාගෙන ලෝකෝත්තර ලෝකයෙන් එතර වෙන්න නම් තවත් දෘෂ්ටියකින් මිදෙන්න ඕන. අපි ඒක කෙටියෙන් මතක් කළොත් සාස්වතහ උච්ඡේද දෘෂ්ටි දෙකෙන් මිදෙන්න ඕන. ඇත නැත කියන අන්ත දෙකෙන් මිදෙන්න ඕන. එහෙනම් අපි කොහොමද සක්කාය දෘෂ්ටියෙන් මිදී සිල්වත් වෙන්නේ? දැන් අපි බලන්න ඕන සක්කාය දෘෂ්ටියෙන් මිදුණු සිල්වතාගේ හැටි කොහොමද? දසවත්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු සිල්වතාගේ වෙනස. අපි ඉන්නේ කොතනද කියන එකත් හඳුනගන්න. ඊට පස්සේ අපට ලේසි වෙන්නේ හරි මාවතකට යොමු වෙන්නේ.